සාලෝ 2024 වසරේ දෙවැනි මාසේ 25 වෙනිදා ඉරිදා දින භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ ගැඹීරයි. අපි හිතන තරම් පහසු ලෙහෙසි කාරණයක් නෙමෙයි. සමාජයට වැරදුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි පහසු සරල ධර්මයක් කියලා හිතපු නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න විශාල ඥානමය මහිමයක් ඕන. ඉතින් එතරම් ඥානයක් නැති ලෝකයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරීම සරල විදියට පටු කරලා කොටු කරලා අරගෙන තියෙන්නේ. ඉතින් අපේ වගකීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහොම ගැඹුරුයි කියලා තේරුම් අරගෙන බොහෝම අවධානයෙන් යුක්තව ශ්‍රවණය කරන්නට, ඒ වගේම ඒ ධර්මය ප්‍රගුණ කරගන්නට අප හැම දෙනාටම වගකීමක් තියෙනවා කියලා කල්පනා කරන්න ඕන. ගැඹුරු ධර්මයක් ගවේෂණය කරන්න, පරීක්ෂණය කරන්න යෙදෙන පිරිස හරි අඩුයි. ගොඩාක් දෙනෙකුට සාංසාරික විමුක්තියක් නෙමේ එදා වේල කන්න කෑමක් හොයමින් ඉන්නේ. ඉතින් හොඳට කන්න බොන්න තියෙන සසර දුක දැනෙන මෙලව පමණක් නෙමේ සසරත් යහපත් කරගන්න ඕනේ කියන හිතන කල්පනා කරන ඉතාම සුළුතරයක් පමණක් ධර්ම ශ්‍රවණය කරනවා. මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස අන්නේ සුළුතරය, සුළු කොටස. ඒ සුළු කොටස පින්නතුනි මම පාරේ වඩිනකොට කල්පනා කරනවා මේ අනේ භාවනාවට ආධ්‍යාත්මික සුවය දිනු කරගන්න මේ පාරේ ඉන්න ජන ගහණය දැක්කහම මේකෙන් කී දෙනාද යොමු වෙලා තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි පිළිතුනේ. ඒකද ඉතින් කරන්න දෙයක් නැහැ. තම තම නැනපමණින් තමයි ධර්මය වඩා ගන්න දිනු කරගන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා පින්නතුන් මේ පින්නතුන් ඒකාන්ත වශයෙන්ම මේ නිර්වාණ අවබෝධය කරගත යුතුයි, කළ යුතුයි. මොකද ඉතාම දුර්ලභ පිරිසක්නේ මෙතන ඉන්නේ. ඒ කීප දෙනා අනිවාර්යෙන් මේක තේරුම් ගත යුතුයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කොච්චර ගැඹුරෙන් හරබරව කිව්වත් වැඩක් නැහැ. ඒ හරබර தත්වය අනිකා හරියට තේරුම් ගත්තද කියලා දැනගන්නත් ඕනේ. ඒ නිසා ධම්ම සාකච්ඡා කියන එකත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ඒක නිසා. සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ මේ මම දේශනා කරපු එක මෙයා තේරුම් අරගෙන තියෙන්නේ මෙන්න මේ විදියටයි කියලා. ඊට පස්සේ අර තේරුම් ගත්ත විදි නිවැරදි කරන්න පුළුවන්. එනිසා ධර්මයට ගොඩාක් ගැළපෙන්න සමීපව දහම තේරුම් කරගන්න මහන්සි වෙන්න ඕන. ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන් ඒවා නිර්වුල් කරගන්න, නිවැරදි කරගන්නත් අපි මහන්සි වෙන්න ඕන. ඇයි අපිට නිවන් දකින්න බැරි? පළවෙනි එක, මිනිසුන් ඉන්ද්‍රියන් වලින් නිවන් දකින්න උත්සාහ කරන නිසා. ඔබටත් එහෙමයි. ඔබටත් නිවන් දකින්න බැරි වෙලා තියෙනවා නම් හේතුව ඔබ ඉන්ද්‍රයන්ගෙන් නිවන් දකින්න බලන නිසා. ඒක හොඳට තේරුම් කරගන්නකෝ. කාට හරි මේ ලෝකේ නිවන් දකින්න බැරි වෙලා තියෙනවා නම් ඒකටත් හේතුව මොකද්ද? ඉන්ද්‍රියන්ගෙන් නිවන් දකින්න හදන නිසා. මොනවද ඉන්ද්‍රියන් කියන්නේ? ඔබ භාවිතා කරන මානසික වේවා, ඥානමය වේවා, බාහිර එළියට තියෙන ඉන්ද්‍රියන් වේවා, මෙන්න මේවට සියලු දෙයකටම කියන්නේ ඉන්ද්‍රියන්. දැන් ප්‍රඥාවත් ඉන්ද්‍රියක්, ප්‍රඥා ඉන්ද්‍රිය කියනවා, සිතත් ඉන්ද්‍රියක්. ඇස කන නාසය දිව ශරීරය ආදී කියන්නේ පින්නතුණු ඉන්ද්‍රියක්. එහෙමනම් මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැත කියන එකම හොඳට ගැඹුරින් කල්පනා කරා. ඔන්නෝය කාරණේ පින්නතුනි හරියටම තේරුම් කරගත්තොත්, නිවැරදිවම තේරුම් කරගත්තොත්, හාත්පස තේරුම් කරගත්තොත් එයා සෝහන් වෙනවා ඒකාන්ත වශයෙන්. මොකද හේතුව මග්ගා මග්ග ඥාන දර්ශනේ පහළ වෙනවා, ලෞකික ලෝකෝත්තර ප්‍රභේදය තේරුම් කරගන්න පටන් ගන්නවා. එයාට ඒකාන්ත වශයෙන්ම ආර්ය මාර්ගය මෙන්න මේයි කියන එක විග්‍රහ වෙනවා, තේරුම් වෙනවා. මොකද්ද කාරණේ? නිවන ඉන්ද්‍රියන් වලින් බලන්න බෑ, තේරුම් ගන්න බෑ කියලා වටහා ගැනීමම. දැන් ඔබ පිළිගැනීමක් කරලා හරියන්නේ නෑ. ඔබම ඒක අධ්‍යයනය කරලා පරේක්ෂණය කරලා ඔබටම තහවුරු වෙන්න ඕන. සෑම විටම තමන් ඉන්න ඕන අනුන්ගේ බණ මට වැඩන්නේ කියන තැන. තමන්ගේ බණම තමන් හොයාගන්න ඕන. එහෙම නේද මහත්තයා? අනුන්ගේ බණ මට වැඩන්නේ, මගේම බණ මං හොයාගන්නවා. ආනන්ද හාමුදුරන්ගේ උදව්වක් ගන්න මගේ බණම මට සොයා ගන්න පොඩි උපදේශයක් ඇටියට. ඔබේ ගමනට GPS එකක් ඇටියට අපිව භාවිතා කරා. අපේ දේශනා භාවිතා කරන ඔබේ ගමන. තමන්ගේ බණම තමන් හොයාගන්න. තමන්ටම ආවේනික වූ උත්තර පිළිතුරු සොයාගන්න ඕන. අවබෝධයන් සොයාගන්න ඕන. ලෝකයෙන් ගත්ත උත්තර ඔබට අයිති නෑ. ඒවා හුදු සංකල්ප විතරයි. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් වැඩක් නෑ. ඒවා බොරු වෙන්නත් පුළුවන්. ඒත් වැඩක් නෑ. අනිත් අනුන්ගේ කාර්යයකට කොච්චර හේතු වෙලා හිටියත් ඒ කාර්යක තමන්ගේ වෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ තමයි අනුන්ගේ බණපද වලට කොච්චර හේතු වෙලා හිටියත් ඒ බණපද තව කවදාවත් තමන්ගේ වෙන්නේ නැහැ. තමන්ම හොයාගන්න ඕන. තමා තුලින්ම අවබෝධය සොයාගන්න ඕන. මොන කොහොමද ඒක සොයාගන්නේ? බාහිරේ නම් මිලමුදල් හම්බ කරලා යනවා හනගන්නේ මෙතන ආධ්‍යාත්මික සම්පත් හොයාගන්නේ සම්මර්ෂණ ඥාණයෙන් ඒක තමයි වැඩ කරන්නේ ඒක මට ප්‍රත්‍යක්ෂ වන අයුරින්ම බලන්න ඕන Tamanට ප්‍රත්‍යක්ෂ වන අයුරින්ම බලන්න ඕන පින්නතුනේ කුමන්ද අපි දේශනා කරේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ නැහැ ඉන්ද්‍රියන් වලින් බලන උත්සාහ කරන නිසාම තමයි නිවන් දකින්න බැරි. ඔය එක එක හැඩයට ඉඳ ඉඳගෙන මේ ඇස් කරකව කව හරි බලන්නේ කුමකින්ද? ඉන්ද්‍රියන් වලින්. ඉන්ද්‍රියන් වලින් හොයන්නේ හැම මොහොතකම සාපේක්ෂිත ධර්ම. මං ඉගෙන ගත්ත දෙයට මං දැනගත්ත දෙයට මං දැකපු දෙයට මං අහපු දෙයට ඕකට තමයි සාපේක්ෂිත ධර්ම කියන්නේ. අපි ළඟ දෙයක් තියෙනවා ඊට සමාන දෙයක් සෙවීම. නැයි පින්නතුන්ට හැඟෙන දැනෙන දේ ඉන්ද්‍රියන් වලින් කවදාවත් හොයන්න බෑ. ඉන්ද්‍රියන් වලින් හොයන නිසා තමයි මේ හැම්ම වෙන්නේ නැත්තේ ලෝකයාට. ඒ කතාව හොඳට සම්මර්ෂණය කරද්දී ඔබට හමු වෙන උත්තර පිළිතුරු මොන වගේද? මේ අහන බණ වැඩක් වෙනවද එතකොට? කියවපු පොත් වැඩක් වෙනවද? ලෝකේ ලියලා තියෙන පොත් ලියලා තියෙන්නේ ඉන්ද්‍රියන් වලට. ද නැද්ද? ඉන්ද්‍රියන් වලට ලියලා තියෙන. කියන දේශනා මේ කරන දේශනා ඔක්කොම ඉන්ද්‍රියන් වලට. ඊළඟට මේ බාහිර ලෝකයේ තිබෙනා වූ ඔක්කොම ඉන්ද්‍රියන් වලට. ඒ සියල්ල එකතු වුණාම ලෝකේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මට කියනවා සංකප්ප රාගෝ. ඒක සරල තේරුම සංකල්පවලට අපි කැමති, සංකල්පවලට ඇලිලා. දැන් බලන්න මේ හැම දිනම ඔය ඉන්නේ, අපි හැමෝම ඉන්නේ සංකල්පයක ඇලිලාද නැද්ද කියලා බලන්න. පළවෙනි බොරුම සංකල්පේ තමයි මේ මම කියන සංකල්පයක් හදාගෙන නේද ඒකට ඇලීම. ඊට පස්සේ තමයි බාහිර ලෝකයේ සංකල්ප ටිකක් හදාගෙන ඒකට ඇලීම. අපි දෙයක් තියෙන විදියට තියෙන ආකාරයට නෙමෙයි අපි ඒකට ඇලිලා තියෙන්නේ, අපි හදාගත්ත සංකල්පයට අනුව. ඇත්තද නැත්තද? මේ ඊඩම විතරක්ම මගේ කියලා ඇලෙන්නේ ඒ ඊඩමට තියෙන සංකල්පය නිසානේ. නැත්තම් අනිත් ඒවත් ඉඩන්නේ ඇලෙන්න බැරිය. අනිත් ඒවත් ගෙවල් තමයි, ඇලෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි, තමන්ගේ ඊඩමයි වෙනම එකක්. සංකප්ප රාග මේක සංකල්පය. තමන් දුප්පත් කියලා හිතුවොත් ඒත් සංකල්පයක්. එයා මොනව හරි කෙනෙක් එක්ක සමාන කරලා එයාට තරම් මට නෑ කියලා සංකල්ප වෙනවා. දවසක් එක මිනිස්සෙක් කඳා වැළපුණා එයා හරි දුප්පත් කියලා. මං අහුව මොන දුප්පත්ද? අයියට තරම් මට නෑ ඒ නිසා දුප්පත්. බලනකොට මේ මිනිස්සට හෝටල් තුනක් තියෙනවා, වාහන කීපයක් තියෙනවා, මේ ලොකු සල්ලිකාරයෙක්. නමුත් අයියට තරම් මට නෑ සංකප්ප රාගය. එයා දුප්පත්. අඥානයි කියලා හිතෙනවා. තමන් ඥානවන්ත නැහැ, එච්චර දහම් දැනුම නැහැ කියලා හිතෙනවා. ඒකත් හිතෙන්න සාපේක්ෂිතව. මං අනේ එච්චර දේවල් දන්නේ නැහැ. පොත්වල මොකවත් දැනගන්න ඕනේ නැහැ පින්නතුනේ. පොත්වල දේවල් දැනගෙනද බුද්ධ කාලේ නිවන් දැක්කේ? පොත් තිබුණද කියවන්නේ? වැලිපීල්ලේ නෙලිව්වේ නේ. වැලිපීල්ලේ අකුරු ලිව්වේ. ආයිති පොතක් බලන්න තිබුණේ නැහැ. ওই පොස්කොළ පොතක් ගල් වෙනක මොනවා හරි දෙයක්, සුවිශේෂී දෙයක් ලිව්වා. අර ලොකු අකුරු වලින්. ඒ කාලේ මිනිස්සුන්ට පොත් කියවන්න බැරි වුණාට හිත කියව ගන්න පුළුවන්. මේ කාලේ මිනිස්සුන්ට පොත් කියවන්න පුළුවන් වුණාට හිත කියවන්න බෑ. අනුන්ගේ හිත නෙමෙයි, තමන්ගේ හිත කියව ගන්න බෑ. දැකන වෙනස. ඒ කාලේ මිනිස්සුන්ට පොත් කියවන්න බෑ, හිත කියවන්න පුළුවන්. තේරුණා නේද? දැන් කාලේ මිනිස්සුන්ට පොත් කියවන්න පුළුවන්, හිත කියවන්න බෑ. වෙනස. ඉස්සර කාලේ හිටියේ ප්‍රඥාවන්තයෝ. දැනෙන හොඳ සංවේදීතාව තිබුණා. හැමෝටම නෙමෙයි ඒ ටික පිරිසයි. දැන් ඉන්නේ ප්‍රඥාවන්තයෝ නෙමෙයි. දැන් ඉන්නේ උගත්තු. උකහාගත් අය. ප්‍රඥාන්ත කොටසක් ඉන්නවා. නමුත් අපි මේ සලකන්නේ උගත්තුන්ට. උගත්තු ඉන්න ඕන කමක් නැහැ. මේ නිවෙනදී ඔව වටිනාකමක් නැහැ කියන එකයි මම මේ පෙන්නන්නේ. බාහිර උගත්කනුත් ඕන, හැම ශිල්පේම ඕන, ශාස්ත්‍රයේම ඕන, හැම වෘත්තියක්ම ඕන. වැදගත් ඒවා ලෝකෙට මේ නිවනට වැදගත් ඒවානේ අපි කතා කරන්නේ නේ. අපිට වැදගත් නැහැනේ ආර්ථිකයට වැදගත් එක, ඉකොනොමියකට වැදගත් එක නේ අපි කතා කරන්නේ. නිවනට වැදගත් ඒවා විතරයි. එතකොට නිවනට අර වැදගත් නැති වුණාම අපි කියන එක වැදගත් නැහැ කියලා. හැබැයි නිවනට ඒක වැදගත් නැති වුණාට ඒක ඔබට වැදගත් වෙනවා. නිවනට ඉතින් මේ එකක්වත් ඕනේ නැහැ. පුටු මේස විදුලි පංකා මේ ජනෙල් දොරවල් ටයිල් මුකුත් නැහැ නිවනට නේ. හරි. ඉන්ද්‍රියන්ට ගෝචර කරන්න බැරි නම් මං කෙසේද නිවන් දකින්න ඕන කියලා කල්පනාවක් පටන් ගත්ත කෙනෙක් ඉන්නවද මෙතන? ඉන්ද්‍රියන් වලින් දකින්න බැරි නම් එහෙනම් මම මොකෙන්ද දකින්නේ ඒක කියලා සම්මර්ෂණයක් විදර්ශනාවක් පටන් ගත්ත කෙනෙක් මෙතන ඉන්නවද අර කලින් වචනේ අහලා? අන්නේම කෙනෙක් ඉන්නවනම් එයාට කියන උග්ගටි තඥ. එයා වහා අඩුපාඩු හොයා ගන්නවා, වහා පිළිතුරු සොයා ගන්නවා, වහා පරේක්ෂණයන් වලට යොමු වෙන උදවිය. දැන් කල්පනා කරන්න ඕන, කලින් කල්පනා කරානේ ඉන්ද්‍රියන් වලට දකින්න බෑ කියලා. දෙවෙනි කල්පනා කිරීම කියන එකෙන් අදහස් කරන විදර්ශනා කිරීමම තමයි. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න, විමසා බලන්න, ඉන්ද්‍රියන් වලින් දකින්න බැරි නම් මොකකින්ද මේක දකින්න ඕන? එයා කල්පනා කළා ඔබේ උත්තරයක් දෙන්න සැක අතහැරලා සැක නැතුව උත්තර දෙන්න ඕන. සමහර අය සැක සහිතව නේද කියලා අහනවා. ඉතින් ඒවා අන්දයා ගල් ගෙවුවා වගේ. එහෙම නෙමෙයි, තමන්ට සැක හැර යමක් කියන්න පුළුවන් මට්ටමට තමන් අවදි වෙන්න ඕන. එහෙනම් අපි මොකකින්ද නිවන් දකින්නේ? ඔබ තුළින්ම මතුවුණු උත්තර
මොනවද? උත්තරයකට හැමෝම උත්තරයක් දෙන්න බලන්න. මට එතකොට හැමෝගේම ස්වභාවය මට තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. වෛද්‍යවරයෙක් ළඟට ගියත් ලෙඩා කතා කරන්න ඕන. ඌ කතා කරන්නේ නැත්තම් ලෙඩාගේ තත්ත්වය ડોක්ටර් දන්නේ නැහැ. ඈ ඒ නිසා කතා කරන්න ඕන. හරි. ඉන්ද්‍රියන් වලින් සම්පූර්ණයෙන්ම ලකින්න බෑ. එහෙනම් මොකකින්ද දකින්නේ කියන සංකල්පනාව ඇති කරගෙන දැන්
ඒකේ උත්තර ගන්නවා. කොහොමද දකින්නේ? ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා කියන්නකෝ ඉස්සෙල්ල බලන්න තේරුම් අරන් තියෙන විදිහ. දැනෙන විදියත් දැනගන්නවා. දැනෙන විදියත් දැනගන්නවා. එතකොට කියනවා ප්‍රඥාව. තේරෙනනේ නේද? දැනෙන විදිය තියෙනවා හැමෝගෙම ළඟ. දැනෙන විදියත් දැනගන්නවා. මේක මට දැනෙන්නේ මේ විදියටයි කියලා. ඉතින් ටිකක් ප්‍රඥාව තියෙන අයට තමයි තරහ ගියාම තරහ ගිය බව දන්නේ. ප්‍රඥාව නැත්තම් එයාට තේරෙන්නේ නැහැ. ලෝභ හිතෙනකොට මේ ලෝභ හිතක් කියලා දන්නේ ප්‍රඥාව තියෙනවා නම්. දැනෙන විදිය දැනගන්නවා. හරි? දැනෙන විදිය දැනගන්නවා. හැමදේම. හැමදේම එයා දැනෙන විදිය දැනගන්නවා. එයාට කියනවා ප්‍රඥාවන්තය කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉක්ම ඕන එක. දැන් අනිත් ඒව ඉක්මවන්න දන්නවද? ඇස ඉක්මවන්න, කන නාසය, දිව ශරීරය, මන ඉක්මවන්න ඒව දන්නවද? ඒව ඉක්මෙව්වේ කොහොමද? ඒව ඉක්මවන්නේ කොහොමද? හරි, ඇස අතාරින්නේ කොහොමද කියලා කියන්නකෝ. දැන් සංවර කරනවා කියලත් කියනවා. අතහරිනවා කියලත් කියනවා. ඉක්මවානවා කියලා කියනවා. නිරෝධ කරනවා කියනවා. ඒ වචන ඔක්කොම භාවිත කරනවා. ඔක්කොම සමාන ලක්ෂණ තියෙන්නේ ඔයයි. කොහොමද අපි ඇස අතහරින්නේ? එතකොට බෙදීමක් නැතුව ඉන්නේ කවුද? නැති වෙලා යනවා. දැන් බලන්න මේ මනසේ මොනවා හරි දෙයක් අපි වෙනස් කරන්න, එහෙම නැත්නම් සංවර්ධනය කරන්න, වර්ධනය කරන්න, දියුණු කරන්න, භාවිතා කරන්න පටන් ගත්තොත් ඒ හැමතැනම ක්‍රියාත්මක වෙන එක ධාමයක් තියෙනවා. මොකද්ද ඒ ධාමය? ඒක තමයි කර්ම ධාමය. ස්වභාවයෙන් පටන් ගන්නවා. මොකද්ද? කර්මයෙන් පටන් ගන්නවා. ක්‍රියා කරන්න පටන් ගන්නවා. මනෝ ක්‍රියා, වාචික ක්‍රියා, කායික ක්‍රියා. එහෙනම් අපි මොන විදිහේ දෙයක් අපි තුල ආරම්භ කළත් කර්ම බලයට අපි හසු වෙනවද නැද්ද? තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබටම ප්‍රත්‍යක්ෂද ඔබ කර්ම බලයට හසු වෙනවා කියලා? කර්මයට හසු වෙන්නේ නැතුව ගමනක් යන්න ඕන. ඒකයි බුද්ධානුශාසනාව. ඒක ටිකක් තේරෙනව අඩුයි, හොඳට හිතලා බලන්න ඕන. කර්මයට හසු වෙන්නේ නැතුව ගමනක් යන්න ඕන. ප්‍රඥාවෙන් මොනවද දකින්නේ? ඥාන කියන එක තියෙනවා, ලෝකෝත්තර ඥානක් තියෙනවා, ලෞකික ඥානක් තියෙනවා. තමන් මේ භාවිතා කරන්නේ ලෞකික ස්වરૂපයෙන්ද ලෝකෝත්තර ස්වરૂපයෙන්ද කියලා හොඳට දැනගන්න ඕනේ. ඒක පුළුවන් නේද? තමන්ගේ මේ මොහොතේ භාවිතාව ලෝකෝත්තරවද ලෞකිකවද කියලා දැනගන්න ඕන. ඒ හැටි අමාරු නෑ ඒක. ලෝකෝත්තර කෙනා ප්‍රඥාව පාවිච්චි කරන්නේ බස් එකේ යනවා වගේ. ලෞකික කෙනා තමන්ගේ ප්‍රඥාව භාවිතා කරන්නේ තමන්ගේම කාර් එකේ යනවා වගේ. මම එකෙන් පෙන්වුවේ ටිකක් අර ගැළවිච්ච ස්වභාවය. දෙකම වාහන දෙකක් නේ. නමුත් ඔබ අපි ඔක්කොම අපේ වාහනේ ඒ බස් එකේ දෙකේම එක විදියකට යන්නේ නැහැ, විදි දෙකක්. ඔබට යමක් දිහා ඉන්ද්‍රියන් වලින් තොරව බලන්න බැරිද? ආයතන ඔස්සේ බලන්නේ නැතුව ආයතන වලින් තොරව බලන්න බැරිද? හරි එතන එතන මමත්තේ තියෙනවා එතන වැරදි එතන සබෑ නිරායාසයක් ඇති වෙලා නැහැ එතන පුජ්‍යල සංකල්පයක් වැඩ කරන්නේ නිරායාසය කියලා වැඩ කරන්න ඔය ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ පුජ්‍යල සංකල්පයට තමන්ම හදාගෙන නිරායාසයක් හදාගත්ත නිරායාසයක් නිරායාසයේ හොඳටම හඳුනන්නේ ඔය එළියේ තියෙන ගස්වැල් අපිට වඩා හොඳට හඳුනන නිරායාසයේ ගස්වැල් එයාටින් බලනකොට ගස්වැල් වලට වඩා අපි මෝඩයි ගස්වැල් අපිට වඩා දියුණුවයි ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයේ වෙනවම විද්‍යාවක් ඒක ඉගෙන ගන්න එක ඈ ඒගොල්ලන්ට පෝර හොයාගෙන යන්න තියෙන මොලේ පෝර ඇදලා ගන්න තියෙන මොලේ ඒව ජීර්ණය කරගන්න යා විදිය ඈ ජීවයක් තියෙනවා ඒකේ පුනර්භව ජීවයක් නැති වුණාට විඥානයක් තියෙන එකක් ඒක හසරත් විඥානයක් තියෙන බලන්නකො නිදි කුඹ පැලෙන්නේ එහෙම අකුල ගන්නවා සමහර කැලෑවල් වල තියෙන මල් වර්ග එහෙම ගොදුරු ගන්නවා සබෑ නිරායාසයෙන් හඳුනන්නේ ගස්වැල් අන්නේ ගස්වැල් වල තියෙන නිරායාසය ඔබ ගත්තද එදා ඔබ ආර්ය භූමියට පත් නුවණින්ම ඔබ තෝරගන්න වෙනතන නුවණින්ම තෝරගන්න තමා තුලින් තමයි ධර්මය මතුවෙන්නේ ආනන්ද හැමතුරගේ කටින් නෙමෙයි වැටෙන්නේ ආනන්ද හැමතුරගේ ධර්මය කටින් නෙමෙයි වැටෙන්නේ ඔබ තුලින් මතුවෙන්නේ ඔබේ ආධ්‍යාත්මය තුලින් නුවණේ මම ඒ උඹේ ආධ්‍යාත්මය තුලින් ඔබ ගොඩනගා ගන්න දෙයට මම පොඩි උදව්වක් දෙනවා එච්චරයි කොහොමද ගහක තියෙන නිරායාසය අපි තුළ ඇති කරගන්නේ ගහක් එක්කම ගිහිල්ලා කතා කරන්න වෙනවා ගහ දන්නේ නැද්ද යා ගසක් කියලා දන්නවා පරේෂණ කරලා තියෙනවා ගස් එක්කෙනෙක් ගහක් කපලා තියෙනවා අනිත් එක්කෙනයි ගහට වතුර දාලා තියෙනවා ඊට පස්සේ දැන් කම්පියුටර් වලට ගන්න පුළුවන් මේ කම්පන තරංග අර ගහ කපපු එක්කෙනා එනකොට ගහ කලබල වෙන විදිය වෙනස් ගහට වතුර දාලා ගතර ගහට සාතු කරන කෙනා එනකොට ගහ තියෙනවා ඒකනේ කටවහැස්සා කියන්නේ මා දුෂ්ට කෙනෙක් බල්ලි වෙරලා ගහට මොනවාරි කියලා කිව්ව ගහේ ගෙඩිත් හැලෙනවා හොඳ කාර්මික කෙනෙක් ගිහිල්ලා ඉවරලා ඒ ගහට ගාලා එහෙම ආවොත් එහෙම ඒ ගහේ පළ දරනවා මන් දන්නේ ඇත්තද නැත්තද කියලා මාව දවසක් එක්කන් ගිහිල්ලා අනේ ඔබ වහන්සේ මේ ගහයටට එක්කන් යන්න ඕන කියලා කිව්වලු මේ ගහයට පොඩ්ඩක් ඉන්න කියලා මං කිව්වා හා මම මෙතන ඉන්නම් කිව්වා ඉතින් මං ඒ ගහේ කොළ ගත්තේ එහෙම යාලලා ආවා මට කිව්වේ නෑ බලනකොට ගෙදර ඉස්සරහා තිබුණු පළ දරන්නේ නැති ගහ. මාව එක්කන් ගිහලා ගහ යට පොඩ්ඩක් තියන් හිටියා. ඇත්තටම ගහ පිරෙන්න මේ අඹ ඇවිල්ලා තිබ්බාම ගහ. ඒ ගස්වලට ආදරය කරන්න, ගස් අතපත ගන්න, ඒගොල්ලන්ට දයාව දක්වන්න, ඒගොල්ලෝ ලස්සන හොඳ ගුණාත්මක හොඳ ඒවා මේ පළතුරු වර්ග, එළවලු වර්ග ලබා දෙනවා. දැන් ගසටත් හිරිහැර කළනේ මිනිස්සු නේ ගන්න. එතකොට ඒක ඒවා එච්චර හොඳ නැති වෙන්නේ ඒකයි ආහාර. ඒකෝ ඉස්සර මේ වැස්සකින් කිරි උනත් දෙව්වේ පැටියට ඇති වෙන්න බොන්න දීලා මවයි පැටියයි දෙන්නම සතුටු කරලා දැන් පැටියගේ කටට මුඛ වාඩමක් දාලා මැෂින් ගහලා අදිනවා ඔක්කොම ටික. ඉතින් මයිදරි වැස්සෙ තරහෙන් දෙනවා ඇත්තේ කි බේත් ඉදලා නේ නේද දේවල් කරලා දැන් ඇත්තටම කිරි නෙමෙයි වෙන මොනවා හරි එනවා ඇත්තේ පරීක්ෂණ කරන්න ඕන ඔය. වෙන වෙන වෙනම මේ සංයුති හැදිලා තේනනේ. එහෙම දේවල් තියෙනවා. දැන් ඒ වගේ ඉතින් ගස්කොලන් ගැන කතා කරන්න ගියොම කතා කරන්න ගියොත් එන්නේ කොහේ හරි යනවා. ටිකක් ඔබට මේ ගස් දන්නවා. මම ගහක් කියලා ගහ දන්නවා. මම රහත් කියලා රහතුන් දන්නවා. මම බුදු කියලා මම බුදුහාඳු දන්නවා. ඒකද බුදුහාඳු මම බුදුයි කියලා කියන්නේ. සෝහාන් කෙනා මම සෝහාන් කියලා කියන්නේ ඒකයි. මම අනාගාමි කෙනා මම අනාගාමි කියන්නේ ඒකයි. මම අරිහත් කෙනා අරිහත්. දස සංයෝජනයේට අනුව බැලුව සංයෝජන 10ම නැත්තම් එයා රහත්. ප්‍රධාන සංයෝජන ඒ තුනක් නැත්තම් යසෝහන්. ඊළඟ සංයෝජන තුනක් ඇති වෙනකොට ඊළඟ සංයෝජන නැති වෙනකොට ඊළඟ සංයෝජන ඔහොම වශයෙන් කොටස් කොටස් වශයෙන් ඔබ බෙදෙනේ වෙලා යනවා. හැම එකෙම එකට වගේ අඩු වෙනවා. ප්‍රධාන වශයෙන් ටිකක් නැති වෙනවා. ඒකයි ඒවයි තිබිච්ච සපෝට් එක අනිත් ඒවට නැති වෙනකොට ඒවයින්ුත් අඩු වෙනවා. තේරුණානේ. දැන් ගිනි මැලයක් තියෙනවා කියනකෝ. ගිනි මැලේ තියෙනවා ගිනි පේලි 10ක්. එක ගිනි පේල්ලක් නිවුවාම ඒ පේල්ල නිවෙන අතර අර ගිනි ජාලාවෙනුත් කොටසක් අඩුයි වගේ පේනවනේ. ඒ කියන්නේ ටෝටල් එකෙන් කොටසකුත් අඩුයි වගේ පේනවා. ඊට පස්සේ තව එකක් ඇදුවොත් ඒත් එහෙමයි. පහක් විතර නිවුවොත් එහෙම ඒ පහක් නිවිලා තියෙනවා අර ටෝටල් එකෙනුත් අඩුයි. එකතු වෙනුත් අඩුයි ගින්දර. ඒ වගේ තමයි. සංයෝජන ටිකක් නිවෙනකොට ඒ වයින් අනිත් ඒවට තියෙන සපෝට් තියෙනවානේ. අර අනිත් සංයෝජන වලට මේ මුල් ඒවයින් තියෙන උදව් තියෙන. ඒව නැති වෙනවා. නැති වෙනකොට එයා ඒක අඳුන ගන්නවා. ඒ ගහක ලක්ෂණේනේ පෙන්වුවේ මොකද්ද? දාරු චීවර හාමුදුරුවන්ට පෙන්වුවේ ගහක ලක්ෂණේ. දිත්තේ දික්තමත්තම් භවිස්සති. අන්න ගහ. අන්න ගහ. සසරට ගෙනියන්නේ. ගහේ දැන ගැනීම සසරට ගෙනියන්නේ. නමුත් මිනිස්යාගේ දැන ගැනීම සසරට එකතු කරන කර්ම ජවයක් බලයක් සැකසෙරු. දැන් මේක තේරුම් ගන්න හදනව නේද? කොහෙන්ද මේ තේරුම් ගන්න හදන්නේ? ඉන්ද්‍රියන්ගෙන්. එනිසා ඉන්ද්‍රියන්ගෙන් තේරුම් ගන්න පුළුවන් සීමාවක් ලෝකේ තියෙනවායි කියලා තේරුම් කරගන්න ඕනේ. ඉන්ද්‍රියන්ට තේරුම් කරගන්න බැරි සීමාවක් ලෝකේ තියෙනවායි කියලා තේරුම් කරගන්න ඕනේ. දැන් ආලෝකයට යන්න පුළුවන් තැන් තියෙනවා. හැමතැනම යන්න පුළුවන් ආලෝකයට. දැන් ආලෝකයට යන්න බැරි තැන් ලෝකේ තියෙනවායි කියලා හොයාගන්න. මේක තේරෙන්නේ නැති බණක් උන්නෝ ඇතැරලා දාලා ටෙලිනාට්‍යයක් බලන් ඉන්නවා. මොන කෙංගෙඩියද නේද? එහෙම හිතන අයද ඉතින් ඒ ටෙලිනාට්‍යෙම තමයි ඉතින්. මේව තියෙන්නේ මේ දෙවන්තයන්ට. මේවා මේ පොඩි මිනිස්සුන්ට මේවා බෑ. මේවා තියෙන්නේ ආරද්ධ වීරයක් තියෙන මහා ප්‍රඥා බලයක් තියෙන සංසාර දුක දැනිච්ච, සංසාර බිය දැනිච්ච, සතර සම්‍යප්පදානියෝ වැඩෙන මහා පාරමී බල පිරුණු සසර අවසන් කිරීමට සුදුසුකම් ලත් අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ. නැත්තම් මොන කේල් මල දෝච්චර බහඳි වෙන්න ඕනේ? ඕක බලාගන්න ලබනාත්මේ බුදුනම් මන්නේ දින දෙකක් කාලා වෙන දෙයක් බලාගෙන උන්නේ ඉන්නවා. ඒ දුස් ප්‍රඥාය, ඒ සාමාන්‍ය කම්මැලි අය, ඒ භෞතික ලෝකයට යම් යම් ඇලීම් බැඳීම් තියෙන අය. දැන් ওই මහාන වෙච්ච හාමුදුරුවත් සබ්බ දුක්ඛ නිසරණ කිව්වට මේ දුකෙන් නිදහස් වෙන්න ඉන්නවද? අනේ නේ, ලොකු හාමුදුරු මැරෙන්න කවුද? මං ඊළඟට මේකේ ලොක්ක වෙනකන් කියලා පොඩි එකා හිතෙනවා. ඍජුව කැමති නැති වුණත් වක්‍රයෙන් හරි පොඩ්ඩක් අකමැත්තක් නැහැ වගේ ගතියක් තියෙනවා. අපවත් උනාට එහෙම එකක් තියෙනවා. එහෙම එකක් එනවා සමහරලාට. ලෝකෝත්තර සංවේදීතා කියලා එකක් තියෙනවා. ලෞකික සංවේදීතා කියලා එකක් තියෙනවා. දැන් නිවන සැපයි කියලා කියනවා. හැබැයි තර්ක කළොත් නිවන සැපයිද කියලා නිවන සැපයි කියන්න බෑ. නිවනේ වේදනාවක් නැහැ. ඒ වතුරේ රසයක් නැහැ වගේ නිවනේ වේදනාවක් නැහැ. දැන් රස නැති නිසා තමයි අපිට හැමදාම වතුර බොන්න පුළුවන්. එපා වෙන්නේ නැති එකක්නේ. බීම බොන්න බෑ අපිට හැමදාම. හැමදාම කෝඩියල්වත් ඔය දින කිමිකල් බීම එකක්වත් දුන්නොත් අයියෝ ඊයේත් මේවා අදත් මේවා මෙහෙම කියලා ඕක එපයි කියලා කියන වතුර එපයි කියන්නේ. වතුර අපි හැමදාම ඉල්ලන බොන. ඒක රහක් නැති නිසා. නිවනත් එහෙමයි. නිවනත් හැමදාම භුක්ති විඳින්න පුළුවන්, හැමදාම ඉන්න පුළුවන්, හැමදාම තමන්ට ලබන්න පුළුවන්. ඒකෙත් රහක් නැති නිසා. දැන් මේ නිර්වාණය කියන ධාතුව ස්වභාව ලක්ෂණය නුවණින් අල්ලන්න යන්න එපා කියනවා. ඕනට වැඩිය. ඒක විශ්වයේ දිගපල මනින්න යනවා වගේ වැඩක්. ඒක කරන්න බෑ. ඒ නිසා මුලින්ම තමන් ජීවත් වෙන්න තමන් තේරුම් කරගන්න ඕන. තමන් මම මේ වැඩේ කරන්නේ හැපිනස් එකේ ඉන්න. මම සතුටෙන් ඉන්න මේ දේ කරන්නේ. හොද්දක් හදන්නේ බිට්ටිය ගන්නවත් සාලේ තියලා තියන්නවත් සුවඳ බල බල ඉන්නවත් නෙමෙයි මොකටද ඒක කරන්නේ රසවත් ආහාරයක් කරගන්නේ ඒකනේ පරමාර්ථය හොද්දක් කියන්නේ ඒක එතකොට භාවනාවක් කියන එකේ අර්ථය මොකද්ද මේ අර්ථය තියාගත්තොත් ඔබට අර වරදින්න තියෙන මග අඩු කරන්න මම මේ හදන්නේ තේරුණා නේද මේ 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 ක්‍රමයට මේක ફોકસ කරගෙන ගියොත් ඔබට වරදින්නේ නැහැ කියන එක මම මේ කියන්නේ. එතකොට අපි මොකද්ද අපේ ප්‍රධාන પરමාර්ථය? අපි හැපිනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගොඩාක් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඵලයෙන්. ඒක ශාන්ත බවක් තියෙන්න ඕනේ. ඒතං සන්තං ඒතං ප්‍රණීතං. එතකොට මේ ශාන්ත භවයෙන් පිට ගිහිල්ලා දිනවනා. අපි තේරුම් කරගන්න ඕන අපි කොහේ හරි වැරදි මාවතකට ගිහිල්ලා තියෙනවා කියලා. ඒකට ලේසියිනේ. ওই පාරවල් කියනකොටත් අපි කියන්නේ දිගටම කාපට් පාර තියෙන්නේ හැරෙන්න එපා කියලා. ඒකෝර කාපට් නැති පාරවල් හම්බුනහම අපි ඒව මග අරිනවා. තේරෙනා නේද? ඒකෝර මේ මාර්ගයේදීත් අපි කියන දිගටම තියෙන්නේ හැපිනස් එක තියෙන්නේ වෙන පාරවල් වල දාන්න එපා. මේක හොයාගන්න ලේසි වෙන්න කියන්නේ. ඇත්තටම මේ නිවන් මාර්ගයට අපි යොමු වෙන්නේ කනවැල අල්ලගෙන අන්ධයෝසේනේ. පුදුර ලෝකේ යන නිවන් මාර්ගයට යොමු වෙන්නේ කනවැල අල්ලගෙන අන්ධයෝසේ. මම මේ අන්ධයන්ට පාර කියන්නේ. බුදුන් සත්වයා අන්ධයි. විශේෂයෙන් නිර්වාණය පිළිබඳව බොහෝම අන්ධයි. එතකොට මේ කනවැල අල්ලගෙන හිමින් ගිහිල්ලා නිර්වාණ භූමියට ඇතුල් වෙනකොට යාට ඇස් ලැබෙනවා. සිද්ධාර්ථ කුමාරයා කියන්නේ අන්ධෙක්. එතන සිද්ධාර්ථ කියන්නේ අන්ධෙක්. බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනකොට තමයි කියන්නේ චක්කුමුදපාදී මං අන්න ඇස් උපදවා ගත්තා මං කලින් අන්දේ. ඒ වචනේ ඔප්පු වෙනෝනේ නේ. එතකොට සිද්ධාර්ථ කුමාරයා අන්දේක් නං අපි අන්ද නැද්ද? නේද? එහෙනම් පුතජනේ ඕනම කෙනෙක් අන්දයි. ආධ්‍යාත්මිකව අන්දයි. ඥානමය වශයෙන් අන්දයි. ඒ වුණාට අපි හිතන් ඉන්නේ අපිට ධර්ම පේන්නේ කාටවත් කියලා. අපිට හැඟෙන්නේ අපිට දැනෙන්නේ එහෙමයි. දැකීම කියන එක පින්නතුනි භෞතික වශයෙන් පුළුල් කරා ලෝකය. ඒක තමයි ඔය දුරේක්ෂ නිර්මාණය. පොඩි පොඩි ගල් කෑලි වලින් හදාගත්ත දුරේක්ෂ ඒ කාලේ පාවිච්චි කරගෙන නේ පළිගු කෑලි වලින් එහා මොම ගිහිල්ලා දැන් ඒ දුරේක්ෂ කොච්චර දුර යනවද කියලා අපිට ගණන් හදන්නවත් බෑ. දැන් තියෙන දුරේක්ෂ. ඒ තරම් ඈතට ආලෝක වර්ෂ වලින් ගණන් කරන දුරකට යනවා. ආන්න එක තමයි දැක්ම කියන එක පුළුල් වෙනවා. එහෙනම් බාහිර ලෝකේ දැක්ම කියන එක පුළුල් වෙලා තියෙනවා. අපිට ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳවත් අපිට දැක්ම කියන එක පුළුල් කරගන්න පුළුවන්. දැක්මේ අවසානය කොතරද? සියල්ල දත් බව, සියල්ල දකින බව. තේනද? සියල්ලම දකින තැනට ආවට පස්සේ දැක්මේ අවසානය.
දන්නේ ඔබ තේරෙනවද කියලා. ඔබ ගොඩාක් හිතලා තේරුම් කරගන්න ඕන දෙයක්. ඔබ සියල්ලම දැකලා අවසන් කරන්න ඕන. හා සියල්ල කියන්නේ සියල්ල. ඒක ආයේ එකක්වත් අඩුවන්නේ නැහැ. ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. වෙන කොහේ හරි හැම දෙයක් ඇතුළේම තියෙන දේවල් වෙන්න පුළුවන්. සියල්ල පිළිබඳව දැකලා අවසන් වෙන්න ඕන. ඔය දැකලා අවසන් නැති තැන්නේ තියෙන්නේ. දැන් බලන්න ජීවිතේ වුණත් ඔක්කොම කරන්න තියෙන දේවල් කරලා අවසන් වුණාට පස්සේ මිනිස්සයා මොකද කරන්නේ කියලා? පැත්තකට වෙලා, පුටුවකට වෙලා, වාඩි වෙලා මේ විවේකයෙන් ඉන්නොත් ඒක අභිවි. ඈ රස්සාවලුත් කරා, රසාදත් බැන්දා, දරුවොත් හැදුවා, දරුවොත් තවහ විවාහ කරලා දුන්නා. ඉතින් සියල්ල කරලා ඉවරයි. ඒකෙන් ඉන්න. එහෙන දැකලා අවසන් වුණ මිනිස්සයත් මොකද කරන්නේ? අන්නේයත් එනවා විස්රාම විවේකයට යත් එනවා. හැබැයි එයාට ඒක ගන්න බෑ අර කොහොම ඒ වටේ ගියේ නැත්තම්. ඇවිල්ලා අහනෝ අංකල් වාට රටවල් වල යන්න ආස නැද්ද? අනේ කොල්ලෝ ඔබ ගියපන්කෝ බලන්න රටක නම. ආවල් රටේ ආපෝ යෝ ඒ රටෙත් මං කාලයක් හිටිය වැඩ කරා. අර රටෙත් කාලයක් හිටිය වැඩ කරා. අර රටෙ ගියා වෙනවා. ගිහිල්ලා ඉන්නේ ඔක්කොම රේ. දැකලා අවසන් කරා. දැකලත් අවසන්, අහලත් අවසන්, ආග්‍රහණය කළත් අවසන්, කාල බේලත් අවසන්. ශරීරය ගැන තියෙන අවබෝධයත් අවසන්, මනස ගැන තියෙන අවබෝධයත් අවසන්, නුවණ ගැන තියෙන අවබෝධයත් අවසන්, සියල්ල අවසන් වෙනවා. දැන් එතකොට හිතනවා පුජ්ජලයා විශ්‍රාම යවන්න ඕන. රස්සාවෙන් පුජ්‍යලයා විශ්‍රාම ගත්තා. භාවනාවට ඇවිල්ලා පුජ්‍යලයා විශ්‍රාම යවනවා. දැන් තේරෙනවද ඒ කතාව? රස්සාවෙන් පුජ්‍යලයා විශ්‍රාම ගත්තා. භාවනා වැඩසටහනට ආවා. භාවනා වැඩසටහනේදී පුජ්‍යලයා විශ්‍රාම යවනවා. දැන් ඔබ පුජ්‍යලයා විශ්‍රාම යවලද ඉන්නේ? නෑනේ. පූජ්‍යලයාගෙන් තාම වැඩ ගන්න. එයාට විශ්‍රාම දෙන්නේ නැහැ. විශ්‍රාම ගන්න හැදුවත් එක්කෝ යන්න එපා කියලා තියාගන්නවා. එහෙම තියෙනවනේ තමා රස්සාවල් තියෙනවා. වෙන කෙනෙක් එදෙන්ට දාන්න කෙනෙක් නැහැ කියලා පළපුරුදු කෙනෙක් විශ්‍රාම යන්න හැදුවත් දෙන්නේ නැහැ. ඔයාම ඉන්න කියනවා. විශ්‍රාම ගිහිල්ලත් ආයි කැඳවනවා. දැන් ඒ වගේ ඔබ තුල පුජ්‍යලයා එක්ක කැමැත්තෙන් ඉන්නවා විශ්‍රාම ගන්න නැතුව. එහෙම නැත්නම් ඔබ විසින් පුජ්‍යලත්වයට තව ආයාචනා කරන නුඹ ඉඳපන් ඔබ විතරයි මට ඉන්නේ කියලා තියා ගන්නවා. පුජ්‍යලයාට විශ්‍රාම යන්න ඉඩ හරින්න. මහා ලොකු වැඩක් නෙමෙයි කරේ. මම කරෙත් එච්චරයි. පුජ්‍යලයා විශ්‍රාම යවුවා. යා නිදහස් කරා. එච්චරයි.
පූජ්‍යලයාට විශ්‍රාම නොදී ඌව අල්ලගෙන භාවනා කරනවා, භාවනා මධ්‍යස්ථාන යනවා, හරේ දුවනවා, මේ දුවනවා, අර බණ අහනවා, මේ බණ අහනවා, ඔළුවෙන් හිටගෙන අහනවා, දත් මිටි කාලා අහනවා, කන තද කරගෙන අහනවා, නොයෙකුත් දේවල් කරන මේ පූජ්‍යලයා විශ්‍රාම යවන්නේ නැතුව. පස්සේ තේරුම් කරගත්තා, අවසානෙට තේරුම් ගියා පූජ්‍යලයා විශ්‍රාම යවන කොහොමද අප්පා ඉතින් විශ්‍රාම යවන්නේ. අපි නොයෙකුත් අය විශ්‍රාම යවනවා. බල්ලන්ගේ ලොන් හැලුනහම බල්ලෝ විශ්‍රාම යවනවා, ගේ පිටිපස්සට දානවා. ඉස්සර හිටියේ ගේ ඉස්සරහා ආලින්දි මෙට්ට උඩ කොට්ට උඩ හැමතැනම කරේ කටේ නැගලා හිටියේ. දැන් අන්න ඉන්න ගූඩුවක් ඇතුලේ මයිල් ටික හැලුනහම මගේ ඉන්න යාළුවෙක් ඉන්නවා. එයාගේ ගෙදර ලස්සන ලස්සන වගේ බල්ලෝ ටිකක් ඇති කරනවා තමන්ගේ අක්කල නංගිලා ටික. මයිල් හැලිච්චෙම පිටිපස්සේ ඉන්නවා. අර මයිල් තියෙන උන්ට අරගෙන ගිහිල්ලා පෙන්නන තොපෙත් බොල මයිල් හැලුනහම මෙතෙන්ට තමයි එන්නේ කියලා. මයිල් තියෙනවලු අරන් ගිහිල්ලා කියන දැන් උඹ ඔය කරේ නැගගෙන හිටපන්. තොට එන්න වෙන්නේ තොදෙන්ට තමයි කියන. ඇත්තනේ එහෙම කරන්නනේ. සමහර කට්ටිය එහෙම කරන එක ලොකු දෙයක්. ගෙදර පිටිපස්සේ හැරි කුඩුවේ තියෙන එක. සමහර පාරෙත් ඇතරලා දාන. ඉතින් අපිත් මං හිතන්නේ අපි තේරුම් කරගන්න ඕන මේ මමත්වයේ කියන එක්කෙනාගේ මේ වැඩක් නැති බව. එයා මයිල් හැලිච්ච බල්ලෙක් බව තේරුම් කරගන්න ඕන. මමත්වයේ කියන්නේ නිකන් කුණු වෙච්ච මයිල් හැලිච්ච බල්ලෙක්. ඒ කියන්නේ වැඩකටම නැති ගැජට් එකක් කියලා හිතාගන්න. දැන් ශරීරයේ තිබුණොත් එහෙම විකෘති වෙච්ච ශෛලියක් ඒක අයින් කරලා දානවනේ. එම් කැන්සර් කියලා අයින් කරලා දානවා. ඉතින් මානසික වශයෙන් විකෘති වෙච්ච ශෛලියක් තමයි හැම කෙනෙක්ගෙම ඊගෝ එක, මමත්වයේ කියන්නේ. ඒ විකෘතිය නිසා තමයි මුළු ලෝකෙම යම් විකෘතියක් තියෙන්නේ. කෝට් ඇඳගත්ත උගත් වෙච්ච ඒ සටන් කරන්නේ, යුද්ධ කරන්නේ, ආයුධ හදන්නේ, ඔක්කොම කරන්නේ මහා කෝට් ඇඳගත්තු සම්භාවනීය වෙච්ච ටයි දාගත්ත උගත්තු විද්‍යාඥයෝ, වෛද්‍යවරු, මහා පරීක්ෂකයෝ. ලෝකයා දන්නේ නැහැ මේ ලෝකේ කොහාටද aran යන්නේ, මොකට දීපු දුන්නේ, ඇයි අපි ඉන්නේ කියලා. මේ ආධ්‍යාත්මික ධර්මයේ තේරුම් ගත්ත මිනිස්යාම විතරයි මේ ලෝකේ ඵල ප්‍රයෝජනේ ගත්ත කෙනෙක් හැටියට මට පෙන්වන්න පුළුවන්. අනිත් ඕනම කෙනෙක් හිට්ලර්ලා වගේ තමයි මැරෙන්නේ. හිට්ලර් සන්තෝෂයෙන් මළාද? නෑනේ. එයා ජීවත් වෙලා ඉන්නකම් වේදනාවේ පීඩනයේ හිටියා. වෛරයෙන්, ක්‍රෝධයෙන් තැතිගෙන අවසානේ මිනිහාම මිනිහා එක්ක වෙඩි තියාගත්තා. එහෙම නැත්තම් කවුරු හරි තිබ්බා. ඒසා ධර්මයේ දැක්කොත් විතරයි ධම්ම විනානති සුඛානත්තා කියලා කිව්වේ. ලේසි පහසු පුංචි වචනයක් නේ මේ. හරි පුළුල් අවබෝධයකින් ඒක දේශනා කරන්න. ඒ කියන්නේ මේ ධර්මය පුජ්‍යලත්වයට ගොනු කරන්න නෙමෙයි, පුජ්‍යලත්වය ලිහිල් කරන්න, දුරු කරන්න, නැති කරන්න. ඥානය තුළ, මනස තුළ තමන්ගේ ලේයට මස් නහර වලින්ම මමත්වයේ පළවා හරින්නම භාවිතා කරන්න. මමත්වයේ රැකගන්න නෙමෙයි, මමත්වයේ දුරු කරන්න. කොහොමද? හැබැයි බාහිරෙන් නෙමෙයි. බාහිරෙන් නිකන් පිස්සු වගේ මමත්වයේ නැති කරන්නවත්, බාහිරෙන් දේවල් අත්හරින්න අල්ලගන්නවත් මම කියන්නේ නැහැ. බාහිර දෙයක් ඔබේ ළඟ තිබ්බත්, ඒක වෙන කෙනෙක්ගේ ළඟ තිබ්බත්, දැන් මේ මල් පෝච්චිය කාට අයිතිව තිබ්බත්, මේ මල් පෝච්චිය අනුගමනය කරන්නේ ඊට අදාළ ධර්මතාවය මිසක් අපේ කැමැත්ත නෙමෙයි. මහත්යට අයිති නම් මහත්ය කැමති විදියට තියෙන්නෙත් නැහැ, මට අයිති නම් මට කැමති විදියට තියෙන්නෙත් නැහැ. ඔන්න ඕක තේරුම් ගන්න. ඉතින් මේක කවුරු හරි කිව්වොත් නෑ මට අයිති මම මහත්යෙද දුන්නා. මහත්යෙද අයිති මහත්ය මට දෙන්න. ඉතින් ඒක අත්හැරීමක්ද? ඈ මිලියන මේ 7-800 ජනගහනේ ඔක්කොම නිවන් දකින්න තීරණය කරොත් එහෙම මේ දන් දෙන්නේ කින්නේ තීරණය. දැන් මගේ මේ අපේ තියෙන දේවල් ටික දෙන්න බෑ කාට හරි එතකොට. ඒක කාටද දෙන්නේ? ගන්න කෙනෙක් නැදිනවා. ඒ නිසා අපි මේ හරි වැරදි වැඩක් කරන්නේ එක්කෙනෙක් ජූතක බමුණ කරලා අනිත් එක්කෙනා වෙසන්තර වෙනවා. දවසක් මම අපේ බණහන මෑණිගෙන ගෙදරට ගියාම මේ කිව්ව අනේ ස්වාමීන් වහන්සේට ඕන දෙයක් කියන්න මේ ගෙදර වුණත් ඕ තියෙන ඕන දෙයක් අරයි යන්න කියලා ඇහුවා. මම මාව ජූතක බමුණ කරලා මුතුයි වෙසන්තර වෙන්න දාදන්නේ කියලා. ඈ මේ ලෝකේ එක්කෙනෙක් ජූතක බමුණෙක් කළා තව එක්කෙනෙක් විසන්තර වෙන එක කරන්නේ. ඒ ඇත්තරිලා වැඩක් නැහැ. ඒ ක්‍රමේ වැඩක් නැහැ. පුණ්‍යාභි සංඛාරා අපුණ්‍යාභි සංඛාරා දෙකම රැස් කරනවා. දෙකම රැස් කරනවා. පුණ්‍ය අපුණ්‍ය දෙකම රැස් නොකර යුතුයි. සබ්බේ සංඛාරා අනිච්චා. හැබැයි ඒ නිවනට හොලේ පැවැත්මට පුණ්‍යාවි සංඛාරා ඕන. පුණ්‍යාවි සංඛාරයේ තිබිච්ච කට්ටිය හොඳට අඳිනව පළඳිනව ආහාර පාන තියෙනවා යාන වාහන තියෙනවා ඉදුම් හිටුම් තියෙනවා. දැන් මාත් ගිය ආත්මේ ගොහින් අද දම්පින්කම් කළා තියෙනවලු. ඈන්න දම්පින්කම් කරපු අතහැරපු කෙනෙක්ලු. ඒක නිසාලු මටත් තුන්වන්තරින් මෙහෙම හරි ඉන්න හම්බෙලා තියෙනවා ඇත්තේ. තේරෙනනේ දැන් අර බුද්ධ කාලේ බව එක්තරා භික්ෂුවක් හිටියානේ රෝසක භික්ෂුව කියලා. ඒ භික්ෂුවකට ආහාර දෙන්නේ නැහැ කවුරුත් දෙන්නේ එතකොට මම මේ නිවෙනට වැඩක් නැහැ කියලා කිව්වහම ඒකක් වටහ ගන්න එපා ඒක හැමතැනටම වැඩක් නැහැ කියලා හරි ඒක නිවෙනට වැඩක් නැත් එච්චරයි තේරුණානේ එතෙන්ටයි ඒක ඒ නට් එක ඒක ගැලපෙන්නේ නැත්තේ අනිත්යෙන් වලට ඒක හොඳයි පින වුණත් අතහැරලා දුන්නොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා පින වුණත් අල්ලගත්තොත් ඒක අල්ප වෙනවා. ඒ නිසා මාන උද්දච්ච අවිද්‍යාවොත් එහෙම ඒක කුසලයේ අල්ප වෙනවා. මාත්ඵල වෙන්න නම් පිනක් දන් දෙන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. දැන් කවුරු හරි කෙනෙක් යාචකයෙක් ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම අනේ නෝන මහත්තයාගේ ජීවිතේ පුරාම කරපු පින් ටික මට දෙන්නකෝ. පිස්සු දෙයකෝ මම මෙච්චර අමාරුවේ මේ කටට පින්කම් කරලා බුදු පූජා කරලා මේ දන් දීලා එකතු කරගත්ත පින් ටික දැන් නේ එතකොට මං යන්නේ මොකින්ද දිව්‍ය ලෝකේ අන්නේ තෙන්දි තමයි අපි තේරුම් කරගන්න ඕන පින කියන්නේ හිත හදාගැනෙන්නක් ඒ නිසා හිත හිස් කරගැනෙන්නක් ඒ පින් ටිකත් ඔක්කොම දුන්නොත් එයාට ආයි ඩබල් හම්බ වෙනවා ඒ නිසා කවුරු හරි පින් ටික ඔක්කොම ඉල්ලුවොත් දෙන්න දුන්නොත් එයාට ආයි ඊට වඩා හොඳ කුසලයක් ලැබෙනවා පිනක් ලැබෙනවා දැන් ඒක සාටක බමුණ ඒක සලුවක් දීලා ගම්වරමක් හම්බුනේ ඒ වගේ තමයි ඒ නිසා මම මේ දිව්‍ය ලෝකේ යන්නවත් පින් වලින් වැඩෙන්නවත් නෙමෙයි කියන්නේ දැන් අපි නිර්වාණයට හිත හදාගන්න ක්‍රමෙයිනේ ඒ නිසා මේ නිර්වාණයට හිත හදාගන්න එක පටුව තේරුම් කරගන්න එපා ලෞකික ධර්මතය දැන් අපි ඥාතියින්ට පින් දෙනවා ඒගොල්ලන්ට ඕන ඒගොල්ලොන්ගේ පින් මදිව සිටියොත් ඒගොල්ලොන්ගේ යම් සිතුවිල්ලක වැරදීමකින් දුගතියක හිටියෝ සුගතියට යන්න අනුමෝදනාවක් ඕන ඒ කාටද ඒ පින මදි කෙනාට ඒ බ්ලෙස් එක ඕන එතකොට අපි පිරිත් නූලක් බඳින්නේ විභාග ජය ගන්න, රැකී රක්ෂා දාය ගන්න, ව්‍යාපාර දියුණු වෙන්න, ඒවත් බ්ලෙස් කරනවා අපි. එතකොට ඒක නිවන නෙමෙයි. දැන් තේරුණානේ? නිවනදි අපි නිවනේ කියන පාට් එක කතා කරනවා, අතෙන්ද කතා කරන්න ගියාම ඒක කතා කරනවා. ඒ නිසා බුදුහාමුදුරු දුගදීන් බේර ගන්න දේශනා කරා, මේ තියෙන සුගතිය රැක ගන්න දේශනා කරා, එතනින් එහාට දිව්‍ය ලෝක යනවා නම් එහිම සුගතිගාමි වෙන විදිය දේශනා කළා, නිවන් දකින විදිය දේශනා කළා. දැන් මේ කතා කරන්නේ අපි නිවන් දකින විදිය. හරිනේ? දැන් පැටලව ගන්න නැහනේ. හරි. දැන් මේ නිවන් දකින්න තැනට ආපු නිසා අපි නිවන් දකින්න එක ගැන කතා කරනවා. හැබැයි අනිත් දේවල් වැදගත් නැත්තේ නෑ, වැදගත්. හැබැයි මේ නිවන් දකින්නයි කියලා අමු වරදවා දුෂ්ට පුජ්‍යලයක් නිර්මාණය කරන්න නෙමෙයි නිවන් දකින්නවා කියන්නේ. පිනත් ගණන් ගන්න නෑ, පවත් ගණන් ගන්න නෑ, යුතුයකමත් ගණන් ගන්න නෑ, වගකීමක් නෑ, මොකවත් නෑ, ඔක්කොම වැඩක් නෑ. අරකයි මේකයි කියලා හදාගත්ත මේ මහා දරදඬු මනසකට බෑ නිවන් දකින්න. නිවන් දකින්න එක නිවන කියලා කියන එක තමා තුළ තියෙනවා නම් මෘදු බව, අනතිමානී බව. නිවන් දැක කෙනෙක් මෘදුයි. එයා ළඟ තියෙන සොෆ්ට් ගතිය, මෘදු ගතිය තියෙනවා. එයා මහ දාරුණු රැඩිකල් ගතියක් නැහැ. එයාට පක්ෂයක් නැහැ, පාටක් නැහැ, පැත්තක් නැහැ. තේරුණාද? කිසිම දෙයක නිකන් ගොරක ගතියක් නෙමෙයි, කැඳ ගතියක් නෙමෙයි, ඒක මෘදු ගතියක්. ඔය කැඳයොත් ඉන්නවනේ, කිසිම වැඩක් නැහැ, අරකටත් නැහැ, මේකටත් නැහැ, ඔය ඉන්න ඔය භාගය ඇති අර පන්සලේ ඉන්නේ පිනාලා. ඒ වගේ පන්සලෙන් කාලේ කිසි දෙයක් ගණන් ගන්න නැතුව දතහරහර ඉන්නේ. එහෙම එකක් නෙවෙයි මේ. අවබෝධය නිසා, ප්‍රඥාව නිසා අර කීමකුත් තියෙනවනේ. පණ්ඩිතයයි මෝඩය දෙන්නගම එකම ලක්ෂණලු තියෙනවා. හරිම අමාරු හොයන්න. තේරුණානේ? පඬිතේ මෝඩේ හරිම අමාරු හොයන්න. දෙන්නෙක් එක දැන හිටියොත් දෙන්නම එක වගේ. මෝඩයත් ඔය ගානක් නෑ. ඔය බිමත් ආඩිනව, එතනත් ආඩිනව, මෙතනත් ආඩිනව, ඔය ඉන්නෝ, ඒ කිසි දෙයක් වැඩි ගණන් ගන්නෑ. පඬිතියොත් එහෙමයි. පඬිතියොත් කිසි දෙයක් ගණන් ගන්නෑ. මොකවත් නෑ. හැබැයි දැන් ටිකක් කතා කරලා තමයි තේරුම් කරගන්න ඕනේ මෙයා පඬිතේද මෙයා හොඩේද කියලා. ඉන්ද්‍රියන් වලින් නිවන් දකින්න බෑ. එහෙනම් මොකෙන්ද නිවන් දකින්න ඕන කියලා ඇහුවා. අතහැරීමත් අතහැරීම තුලයි නිවන් දකින්නේ. කොහොමද ඒ වැඩේ කරන්නේ? අතහැරීමත් අතහැරීම තුලයි නිවන් දකින්නේ. කොහොමද එතෙන්ට එන්නේ අපි? ඕකකට එන්න බෑ ඉන්ද්‍රියන් වලින්. අතහැරීමත් අත්හරින්නේ කෙසේද? ඒකත් ආයි බලනවා අපි ඉන්ද්‍රියන් වලින්. කොහෙන් ගියත් මේ ඉන්ද්‍රියන් වලින්ම මේකට බලනවා බලනවා බලනවා. ඉන්ද්‍රියන් වලින්ම ආයි උත්තරයක් ගන්නවා, ආයි ඒක ප්‍රශ්නයක් වෙනවා, ආයි උත්තරයක් ගන්නවා. කොහේ ගියත් මේ මාළුවා මේ ටැංක එක ඇතුළෙම, මේ ලෝකයේ ඇතුළෙම යම් තැනක විඥාණය රැඳෙනවා. ඉතින් මෙන්න මේක තේරුම් අරගෙන යම් මොහොතක යාට ඇති වෙන්න ඕන මේ වැඩේ හරියන්නේ නැහැ. පැති පැති වලට පැන පැන ඉඳලා හරියන්නේ නැහැ. මේක නිදහස් වෙන්න ඕන. නිර්වාණ අවබෝධය වූ කල්හි එහි
පාලකයෙක් නැත. ඒ පාලනය කරන කෙනෙක් නැත. දැන් ඉතින් ඕක අපි ඉතාම පටු විදියට ගන්න හොඳ නැහැ. ආ එහෙනම් පාලනයක් නැතුව ඕන එකක් කියලා. එහෙම නැහැ. එතන ස්වභාව ලක්ෂණයක් මේ කියන්නේ. ඔබට කරන්න දෙයක් නෙමෙයි. එතන ස්වභාව ලක්ෂණයක් අතර කියන්නේ. අපි කියනවා යම් යම් දූපත් තියෙනවා. ඒ දූපත් දූපත් වලට රජෙක් නැහැ. ඒ දූපතකදී සමහර දූපත් තියෙනවා. සමහර කිසිම රටකට ලෝකයකට කිසිම අයිතිත් නැති. සම්පූර්ණයෙන්ම අත්හල බව දැනගත්තනම් අන්නයට කියනවා අරිහත්. මොකද එයා සම්පූර්ණයෙන්ම අත්හල බව දැනගත්තා. අත්හල බව ඉදිනවා. අත්හල බව තුළ ජීවත් වෙනවා. අරිහත් මොනවද අත්හලේ? ඉඳුරන් අත්හැරලා. අරිහත් කාලය අත්හැරලා. අරිහත් සිත අත්හැරලා. අරිහත් ඥානයත් අත්හැරලා. අරිහත් ශරීරයත් අත්හැරලා. අරිහත් මම කියන වටපිටාව අත්හැරලා. අරිහත් මගේ කියන වටපිටාව අත්හැරලා. අරිහත් ඔබ කවුද? මම නම් ඒක හොයාගත්තා. ඔබ ඒක දැන් හොයාගන්න එක නේද වැදගත් කියලා අහයි. කිසිවෙක් නොවේ කියන එක තමයි ඒ අරිහත් කියලා කිව්වේ. අරිහත් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. අරිහත් කියන්නේ පුරුෂයෙක් නෙමෙයි, ස්ත්‍රියක් නෙමෙයි. අරිහත් නම් එයා පුරුෂයෙක් වෙන්නත් බෑ, ස්ත්‍රියක් වෙන්නත් බෑ. අරිහත් නම් එයා හාමුදුරු කෙනෙක් වෙන්නත් බෑ, ගිහියෙක් වෙන්නත් බෑ. අන්න ගිහි කමිනුයි හාමුදුරු කමිනුයි දෙකම නිදහස්. ඔක ගෝචරයිද? ඔය කතාව ලෞකිකයට ගැලපෙනවද? නෑ. ඔක ලෝකෝත්තරයි. එතකොට ලෞකික මොඩියු ටික කෑ ගහනවා, මෙන්න මේක විකෘති කරනෝ කියලා කෑ ගහනවා. ඒකට හේතුව ලෞකික මොඩයන්ට මේක තේරෙන්නේ නෑ. ඒ වගේ උන්ට මේක නොඇසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උන්ට මේක තේරෙන්නේ නැහැ, විශ්ය නැහැ. උන් බලන්නේම එක්ක පොතෙන් බලන්නේ, එක්ක මතකයෙන් බලනවා, එක්ක තමන්ට තේරෙන විදියට මෝඩකමට බලනවා. ඇයි මෝඩයෝ ටික හිතන් ඉන්නේ උන් හරි උගත්තු කියලානේ? බුදුහාමුදුරාව ත්‍රිපිටකය උගන්වන බුදුහාමුදුරන්ටත් ඒ වගේ සයිස් එකේ කට්ටියක් ඉන්නේ උගත්තු. අභිධර්මයේ බුදුහාමුදුරන්ටත් උගන්වන සයිස් එකේයි ඉන්නෝ. ප්‍රඥාවන්තයෝ කියන්නේ කට්ටියක්, උගත්තු කියන්නේ තව කට්ටියක්. උගත්තු ඉන්නෝ ත්‍රස්තවාදී. අපි ඉස්සර හිටිය උගත්තු හරි හොඳ අය කියලා. අපෝ නෑ, උගත්තු තමයි ලෝකෙ විනාශ කරන්නේ. ඒ මොඩ මිනිස්සු ගමේ ওই ගේල් ගහක් වටාගෙන ජීවත් වෙන උගත තමයි ගාන්නේ හොඳම ගේම් ගාන, රට අවුල් කරන්නේ, රට පෙරලන්නේ, කැරලි ගාන්නේ හොඳ උගත්තු. උගත්කම කියන එක වැදගත් වෙන්නේ මොනවද ඉගෙන ගන්න එක කියන එකයි වැදගත් වෙන්නේ. විස බීජ ඔළුවට ගියොත් ඉතින් ඉවරයි. දැන් එතකොට වෙනතුනේ කාටවත් රවට්ටන්න බැරි මිනිස්සෙක් නිර්මාණය වෙනවා සත්‍ය අවබෝධයෙන්. මොකද එයා ඉන්ද්‍රියන් තුල සංවේදීතාවය හොඳට අඳුරනවා. තේරුණානේ? එයා අඳුරනවා අනිත් කෙනාට තියෙන මානසික ලෙඩේ අඳුරනවා. තව කෙනෙක් ඇවිල්ලා තමන්ව අභිප්‍රේරණය කරන්න ආගමක් හරි දේශපාලනයක් හරි උගන්වන්න ආව ටික වෙලාවක් අහගෙන ඉඳලා ඌට උගන්වලා දෙනවා උඹට තියෙන්නේ මේ රෝගේ මානසික රෝගේ තියෙන්නේ කියලා උගන්වනවා. කාටත් කිසිම ආගමකට කිසිම දේශපාලනයක්වත් එයාට ඔළුවට දාන්න හම්බෙන්නේ නැහැ කාටවත්. උඹේ මයින්ඩ් සෙට් එක මෙන්න මෙතන වැඩ කරන්නේ උඹේ දුර්වලකාන්තික මෙන්න මේ ටික හදාගනින් කියලා යවනවා. ඒක දන්නේ නැත්තම් හිත දන්නේ නැත්තම් කේවල නැත්තම් අරූදේ නෑ මොවල් ටික ඔක්කොම ගිලිනවා. ගිනලා ඒ ආහමුදුර වෙන්නත් පුළුවන්, ගිහිය වෙන්නත් පුළුවන්. ඉතින් ඒක පස්සේ ගිහිල්ලා කටවල් බකවල් අරගෙන ඉන්නවා. හැම වසරෙම හොඳම නළුවාට හොඳම රංගන ශිල්පියාට හසු වෙනවා. ඔක්කොම මිනිස්සු ඔක්කොම මල්ලි යාළු ඌත් යාළු එක්ක මෙතුන්ගේ කියන එකත් යාළුවේ. ඌනිගේ යාළුවෙක් නොවෙන්නේ නෑනේ. ඒ මිනිහත් යාළුවෝ ඔක්කොමත් එක්ක. ඒ කියන්නේ දර්ශනයටපත් වුණාම යා වචනවලට අහු වෙන්නේ නෑ. අපි ඔය ටෙස්ට් කරලා බලන්නත් කට්ටිය එහෙමයි. අපි අල්ලලා බලනවා මෙයා වචනවලට අහු වෙනවද කියලා. වචනවලට අහු වෙනව නම් දර්ශනය තුලට මෙයා තාම ඇවිල්ලා නැහැ කියලා අපි හඳුනා ගන්නවා. තේරුණාද? ඒක අපේ ගුරුවරු අපිටත් කරපු දේවල්. ඉතින් හැමෝටම මොනවා හරි කිව්වහම මම ඒක හරි කියලා කිව්ව ගමන් සමහරු උන්දලා මං හරි කිව්වා මට අවබෝධයි කියලා ඌම දාගන්නවා. යකෝ එක කාරණයක් හරි කියලා කියන්නේ කරුණු ලක්ෂයක් තියෙනවා. උත්තර ලක්ෂයක් තියෙන එකෙන් එකක් හරි කිව්වහම උත්තර ලක්ෂයටම උත්තර දුන්නා වෙනවද? ඈ දැන් නිකම්වත් කිව්වොත් එහෙම මේ පාසලේ ටීචර් කිව්වොත් හරි ඔය හොඳ ළමයා වෙරි ගුඩ් කියලා මේ අත්සනක් දැම්මොත් මට වෙරි ගුඩ් කිව්වා මට හොඳයි කිව්වා ආයි මං ඉස්කෝලේ යන්න ඕනේ. මේ හරි පරිස්සම් වෙන්න ඕන මේක කාරණයක් හොඳයි කිව්වා කියලා හරි කිව්වයි කියලා අවබෝධය කියලා එකක් දාගන්න. එහෙම දාගන්න යන්න එපා. එහෙම අතරමං වෙන්න යන්න එපා. එක කාරණයක් එක තෙතෙන්දි කිව්වහම ඒක ඒ ආකාරයට ගැලපුණාම මම ඒකට හරි කියලා කියනවා. නැත්තයි දැන් මේකටම වැරදි කියන එකත් හොඳ නෑ. වාචික වශයෙන් හරි ඒක ගැලපීමක් තියෙනවා නම් ආසන්න වශයෙන් හරි තියෙනවා නම් අපි ඒකට දිරිගැන්වීමක් වශයෙන් හරි කියලා ගන්නවා. නේද? නැත්තම් සමහර ඒවායේ පොඩි ස්පිලිපාපිලි හදලා ඒකටත් හරියක් දාන්න ගුරුවරයා. ඒ වගේ ඒක දිරිගැන්වීම. ඒක දිරිගැන්වීම. දැන් පින්නතුන් අපි හොඳට සම්මර්ෂණය කරා නම් දැන් නිර්වාණ ධර්මය කියන්නේ පහළ වෙච්ච එකක් නෙමෙයි. පවතින එකක් නෙමෙයි. නැති වෙන එකක් නෙමෙයි. හොරුන්ට ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. එදෙන්ට යන කෙනෙක් නැහැ. ආයතනින් නික්මෙන කෙනෙක් නැහැ. ඉතින් ඔය නිවන ගැනනේ කිව්වේ. ඕක දකින්නකෝ, ඕක තේරුම් ගන්නකෝ, ඔතෙන්ටපත් වෙන්න තමගේ මනසින් ඥාණයෙන් ගුණයෙන් ධර්මයෙන් ආත්මයෙන්. එච්චරයි. දැන් ධර්මය කියන්නේ මොකද්ද කියලා තමන්ගේ ආධ්‍යාත්මයට දැනෙනවා නම් ඇති. නොකියුවට කමන්නේ. දැනෙනවා නම් ඇති. දැන් දැනෙනවද? අර මෝඩ ප්‍රශ්න ටික පොඩ්ඩක් මලකඩ ටික හැලිලා ගිහිල්ලා දැනෙනවනේ නේ. ආ ඒක තමයි වැදගත්. හැමෝටම එක විදියට දැනෙන්නේ නැහැ. එක එක මට්ටම් වලින් එක එක ආකාරයෙන් තෝරගනිමින් ඉන්න, වටහා ගනිමින් ඉන්න. අනුමානව දැනෙනවා, තේරෙනවා, හොඳට දැනෙනවා, ඒ වගේ. බලන්න මේ බුදුහාමුදුරන්ගේ ධර්මය හරිම ආශ්චර්යමත් ධර්මයක්. අද්භූත ධර්මයක්, අදහා ගන්න බැරි ධර්මයක්. ඉන්ද්‍රිය ගෝචර නැති ධර්මයක්. ඉන්ද්‍රියට සාපේක්ෂිත නැති ධර්මයක්. ඉතින් ඉන්ද්‍රියන් එක්ක නැහෙන්න ඕනේ නැහැ. අපි කෙලින්ම ඉන්ද්‍රියන් ටික විශ්‍රාමයේ ආනවා. ඉන්ද්‍රියන් ගෝචර නැති ධර්මයක් කිව්වම ආරයිට්. එන මුංගෙන් වැඩ ගන්න බෑ මේකට. නිවන් දකින්න යද්දි මොකද කියන්නේ? උඹලා ඉඳපන් මේ ගේට් වල. ඇයි අපි ඉන්නේ? උඹලා වැඩක් නැහැ බම් මේ වැඩේට. උඹලට කරන්න බෑ. උඹලා ඉඳපන් මෙතන. කියලා යනවා. වැඩක් නැති මිනිස්සු මේ ගමන අරන් ගිහිල්ලා වැඩක් තියෙනවද? ඈ දැන් පොල් ගඩන්න යනකොට මේ මාළුකාරයෝ අරන් ගිහිල්ලා වැඩක් තියෙනවද? උඩ ගස්නකින් නෙමෙයි. ඒක පොල් ගඩන්න පුළුවන් මිනිහ කරා යන. ඒ වගේ තමයි ඉන්ද්‍රියන් වලින් මේකට ගන්න බෑ කියන මේ තේරුම අරගත්තාම රයිට් මේ ගමන යන්න ඕන. මේගොල්ලෝ තියල් එක වැඩ බැරි මිනිස්සු අරන් යන්න ඕනේ මේ වැඩේ. ඇහැට දකින්නත් බැරි නම් කරට අහන්නත් බැරි නම් නිවන. එහෙනම් ඉත අරන් ගිහිල්ලා වැඩක් නැහැ. අන්න සියල්ල අතහැර යනවා. අතහැර යනවා. අරිහත් වෙලා යනවා. ආර්ය මාර්ගයටපත් වෙලා යනවා. අරිහත් වෙලා යනවා. අතහැර යනවා. තමන්ගේම සංඥාවත් තමන් අතහැරලා, තමන්ගේ වීරිය අතහැරලා, තමන්ගේ ජීවිතය අතහැරලා, තමන්ගේ වචන අතහැරලා, තමන්ගේ දැක්ම අතහැරලා, තමන්ගේ ක්‍රියාවන් අතහැරලා, තමන්ගේ සිහිය අතහැරලා, තමන්ගේ සමාධිය අතහැරලා යනවා. අන්න එකට කියනවා අරහත්ක මාර්ගය යනවා කියලා. මොකද මොකද උපාදාන කරගන්න කිව්වා? ආහ ඔව්.
ඒව චිත්තරූප වශයෙන් පමණක්ම ඒවා බැහැර වුණාද? තමන් කැඩපතක් බවට පත් වෙනවා. තමන් ගෑස කරනාසය දිව ශරීරේ කැඩපත් වෙනවා. එතකොට එක එකේ මොනවයි මේ කියන්නේ? දැන් කැඩපත් ඉස්සරහින් මිනිස්සු යනවා. දැන් අපි හිතමුකෝ ඔය BMI CH එකේ වගේ ඉස්සරහා තියෙනවා අලින්දේ කැඩපතක්. ඔය කැඩපත මිනිස්සු ලක්ෂ ගාණක් දකින්නවනේ. නැත්තම් දුම්රිය පොළොක තියෙනවා කැඩපතක්. එතකොට කැඩපතේ ලක්ෂ ගාණක් වදිනවා. නමුත් කැඩපත දන්නේ නැහැ. ආගිය තොරතුරු දන්නේ නැහැ. ලස්සනයි වැඩකුත් නැහැ. එයාට අවලස්සනයි වැඩකුත් වෙන්නේත් නැහැ. එතකොට ඉන්ද්‍රියන් කැඩපතක් කරගෙන වාසය කරනවා. ගැඹුරු ආධ්‍යාත්මයේ ඉන්ද්‍රියන් කැඩපතක් සේ බවට පත් වෙලා තියෙනවා. එහෙම නැතුව තමන්ට කැඩපතක් කියලා හැඩ ගැහෙන්න බෑ. තමන් සියල්ල අත්හැරියනම් තමන් කැඩපතක් ඉබේම වෙනවා කියන එකයි අදහස් වෙන්නේ. ඉතින් වර්ග බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි සුළඟ වාගේ වාසය කරන්න කියනවා. දැන් ඌලඟ සැරිසරන්නේ හිතලා මතලා ප්ලෑන් කරලා නෙමෙයිනේ. සුළඟ වගේ වාසය කරන්න. ඉතින් තමන් ලස්සන්ට ඒ අත්හැරීමේ ලක්ෂණයක්නේ. එතකොට කියන මහ පොළොව වගේ ඉන්න කියලා කියනවා. මහ පොළොවත් කාටවත් වාද බේද මොකුත් නැහැනේ. උස් පහත් මිනිසු ඕන එකක් ඕන දෙයක්. පිරිසුදු දෑ අපිරිසුදු දෑ වටිනාන වටිනා දෑ ඔක්කොම තියෙනවා මේකේ. මහ පොළොව වගේ වෙන්න කියනවා. බලන්න මේ උදාහරණ මහ පොළොව වගේ වෙන්න. බලන්න ඔබ ඉන්න මහ පොළොව වගේ ඉන්න හුලඟ වගේ මහ පොළොව වගේ ඉන්න. දැන් තමන් මහ පොළොව නම් තමන් මහ පොළොව. ඒතකොට මහ පොළොවේ ඉන්න තියෙන ඉන්න මිනිස්සු ඔක්කොම ගැන හිතා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම පුජ්‍යලත්වයේ දුරුතැන ඇති කරගන්න තත්ත්වයක්. එහෙම නැතුව පුජ්‍යලයක් හැටියට මහ පොළොව වෙනවා නෙමේ. පුජ්‍යලයක් හැටියට මහ පොළොව වෙන්න තමයි උත්සාහ කරේ හිරුනොබසින අධිරාජ්‍ය ලෝක වටේම මගේ. දැන් ආයෝ සරසන විවිධ රටවල් අරාවි මේ આવી අමෝරාගෙන අපේ බලයට යටත් වෙවු කියලා කියන්නේ. න්‍යාස්ටිකාවේ උඩින් රඳවල යටත් වෙනවා කියන්නේ ඉතින් අපිට නම් ඉතින් යටත් වෙන දෙයක් නැහනේ. අපි හැමදෙස්සෙම යටත්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පාලනය වෙන්නේ තානාපති කාර්යාලවලින්. ඉතින් අපි හරි අහිංසකයි. අපි ප්‍රශ්නයක් නැහැ. ගින්න වගේ වෙන්න කියනවා, ජලය වගේ වෙන්න කියනවා. ඉතින් හරි සරලයි, හරි ගැඹුරුයි. බලන්න හිතලා එතෙන්ට ඒ தත්ත්වෙට තමන් එකතු වෙන්න ඕන. පැහැදිලිනේ? ඒ தත්ත්වෙට තමන් එකතු වෙන්න ඕන. එතකොට දුටුවා දුටුවා පමණයි, ඇසුන ඇසුන පමණයි තියෙනවා. කොහටද? තමන්ගේ දර්ශනය තුළ, ආධ්‍යාත්මය තුළ, ඥානණය තුළ. ඒ ඥාන විමුක්තිය ඇති වුණා. සත්පුජ්‍යල න්‍යාය දෘෂ්ටිය මෙතනින් පළවා හැරියා. පළවා හැරෙන්න ඕනේ, යන්න ඕනේ. ඊට පස්සේ ඇති වෙන ලක්ෂණයක්, ස්වභාවයක්. එහෙම නැතුව දැන් ආර්ය ධර්මයක තියෙන ස්වરૂප අපි රඟ දක්වලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ආර්ය ශ්‍රාවකයාගෙන් අහුවා ඔය මොනවද කරන්නේ? මොකුත් නැහැ, මං හරි විවේකයෙන් ඉන්නවා.
අනිත් එයා කල්පනා කරනවා එයා විවේකයෙන් ඉතින් ඉන්න ආත් ඉන්න විවේකයෙන්. ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒක හරියට අර ප්‍රින්සිපල් ඉන්නේ කොහොමද කියලා බලලා ප්‍රින්සිපල් වුණා වගේ. ડોක්ටර් ඉන්නේ කොහොමද කියලා බලලා ડોක්ටර් වුණා වගේ. නීතිඥයා ඉන්නේ වගේ කොහොමද කියලා එහෙම සමහර අය ඉන්නෝනේ මුදලාලිලා. ඒගොල්ලෝ ඇත්තටම මුදලාලිලා. තව කට්ටිය ඉන්නෝ මුදලාලිලා වගේ. එහෙම ගොන්නකුත් ඉන්නනේ. මේ ඇලියට යන්නේ මුදලාලි වගේ යන්නේ. ඒ මුදලාලි නෙමෙයි මුදලාලි වගේ යන්නේ. සමහර අය ඉන්නෝ ලස්සනයි. සමහර අය ඉන්නෝ ලස්සන වගේ. ලස්සන වගේ යනවා. සමහර අය පෝසත්. සමහර අය ඉන්නවා පෝසත් වගේ. පෝසත් වගේ. ඒ විදිහට ලෝකේ තියෙන ඔය පහේ කාජිරියක් කර අතරම් පාඩ කරලා කරේ දාගෙන මුල් දාගෙන මේ කරගෙන හරි කොහොම හරි පෝසත් වගේ ඉන්න බලන. ඉතින් ඒ වගේ මේ රහතුන් වගේ වෙන්න එපා. ඒක නිකන් මේ ඉමිටේෂන් වගේ. එනිසා වගේ වෙන්න එපා වෙන්න. දැන් අතහැරලා වගේ ඉන්න පුළුවන් මට. වගේ ඉතින් අතහැරලා වගේ ඉන්නවා කියන්නේ එකක් අතහැරලා ඉන්නවා කියන තමයි එකක්. කොහොමද අත්හරින්නේ? මනසින් හැමදේම අපිට ගලවන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ඕනම දෙයක් කාලා තියෙනවනම්, විඳලා තියෙනවනම්, ලබලා තියෙනවනම් ඕන දෙයක් ගලවන්න පුළුවන්. විශේෂයෙන් අපි මේ සක්කාය දිට්ඨිය කියන එකේනාව එලව ගන්න පුළුවන් මට්ටමට අපි ගලවන්න ඕන. ඔබ 150කට වැඩි 160ක් 70ක් ඔබට ගැලවීමේ හැකියාව තියෙනවා නම් ටෝටල් එක වශයෙන් 170ක් ගලවන්න පුළුවන් බලය ඔබ ළඟ කුසලයේ දියුණු වෙලා තියෙනවා නම් ඔබට සත්‍ය අවබෝධය වෙනවා. මොකද ගැලවීමේ පාර්ශවය වැඩි නම් සක්කායට ජීවත් වෙන්න බෑ. තේරෙනා නේද? අල්ලා ගැනීමේ ඇලීමේ පාර්ශවය වැඩි නම් තමයි සක්කාය දිට්ඨියට ජීවත් වෙන්න පුළුවන්. කෙනෙක් තුල අත්හැරීම කියන එක උපාදානයේ කියන එක දුර වෙලා තියෙනවා නම් 150ක් 60ක් 50ට එහා යන්න ඕන 60ක් 70ක් සක්කායයෙන් එතන පවතින්න බෑ. දැන් අර සමහර ග්‍රහලෝකවල දැන් හඳේ හරි මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු මොකෝ? ඒ උෂ්ණත්ව ප්‍රතිශතිය වැඩි. ඒ නිසා එහෙම නැත්නම් අර ඇන්ටාර්කටිකාවේ හරි ඔය කොහේ හරි ජීවත් වෙන්නත් අමාරු වෙයි. ඒ සීතල ප්‍රතිශතය වැඩි. ඒ වගේ මෙතනත් තියෙනවා අතහැරීමේ ප්‍රතිශතය සහ අල්ලා ගැනීමේ ප්‍රතිශතය. අතහැරීමේ ප්‍රතිශතය වැඩි කෙනා තුළ සක්කායයට පවතින්න බෑ. සක්කායය පවතින්නේ එක්තරා උෂ්ණත්වයක. තේරෙනවද? එක්තරා උෂ්ණත්වයක තමයි එයා සක්කාය කියන එක පවතින්නේ. හිතෙන්මයි තමන් බලන්න ඕන තමන්ගේ ඇලීමේ ප්‍රතිශතය බලන්න කොච්චරද කියලා. තමන් මොකක් හරි එකක් එක්ක හරි 50 ඉක්ම වූ ප්‍රතිශතයක ඉන්නවා නම් අපි අර කාල රේඛාවක් අඳිද්දී හැම එකම 150ට වඩා අඩු තියෙනවනේ එයාට හරි. ගේ දොරට කාල රේඛා අඳින්නකෝ. තියෙනවනේ නේ ප්‍රතිශත රේඛා අඳින්න හරි. 150ට අඩුද වැඩිද? හරි. ඥාති මිත්‍රාදීන්ට 150ට අඩුද වැඩිද? ඊට පස්සේ අනාගත බලාපොරොත්තු වලට අරයට මෙයාට හිතවතුන්ට 150ට වඩා අඩුද හිත? හිතෙන්ම බලන්න මේ හිතෙන්ම නෝට් කරලා බලන්න ඕන. බලන්න හැමදේම මැනගෙන යන හැම එකෙම 150ට වඩා පල්ලෙහාට දාගන්නකො. පුළුවන්ද? ජීවිතයට තියෙන බැඳීම 150ට වඩා රහත් වෙච්චයි ගොඩාක් අය රහත් වෙලා ඒ කාලවල පින්නපාති වැඩ මේ මදුරුව තලදල හැමතැනම ඇවිදවිද ඉන්න බැරුව ගොඩාක් අය පින්නම් පාන තීරණය කළා ඒ කාලේ. මොකද හේතුව ඒගොල්ලන්ට ඇත්තට අර ජීවිතය අත්හැරලා යන පැත්තට නැඹුරු වැඩි. ඒ නිසානේ ඔය මොනම යකෙකුටවත් බය නැත්තේ. ඔය යන ඕන වෙලාව කාලමරියන් කියලා. අර සුනාපරන්ත දේශයටත් අර ඒ ගිහිල්ලා තියෙනනේ සවිනහසෙ කෙනෙක් ඒ පළාතේ ගැහුවොත් මොකද අනේ කවන්නේ මැරුවත් අනේ කවන්නේ කියලා ගියා. දාලා මරලා තියෙනවා. ඒ මක්කම කියන ප්‍රදේශයේ දැන් තියෙන්නේ හි කියනනේ. ඒ ප්‍රදේශයට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඒ වගේම තුන් මාසයක් ඇතුළත නැතිලා. ඒ කියන්නේ පැත්තේ බණ කියන්න ගියා. දාලා මැරුවා. අපි මේ කරුමේ අරකේ මේකේ කිව්වට මේ නතුරි මුගලන් හාමුදුරන්ටත් උනේ ඕක. බණ ධර්ම කියන්න ගියාම මගේ දියල්ලන් ගහලා මලෝ. මුගලන් හාමුදුරන්ට ගහන්නේ මේ 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 රත්තරන් බඩු කඩාගන්නේ නෑනේ. තමගේ ගමට ඇවිල්ලා බණ කියනවට. මිනිස්සුන්ට වැරදි අවබෝධයක් ඇති වුණා. මේ විකෘති කරනවා අපේ මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා. අපේ භක්තිවන්තයෝ ටික නැති වෙනවා. අපේ පන්සලට ආදායම නැති වෙනවා. අපේ ඉන්කම් එක විනාශ වෙනවා. දැන් ලංකාවේ වුණත් පන්සලක් හිටුවා තව පන්සලක් හදන්න දෙන්නේ නැති ඇයි? ඉන්කම් එකේ ප්‍රශ්නේ නේද කියලා. ඉතින් මේ හරිය බලනකොට මේ ගමේ එකෙක්වත් නැහැ නේ මේ හරිය නැහැ. ඔය ගොඩාක් දුර බැහැර මේ ධර්මය හොයාගෙන ඉඳි කීප දෙනෙක් විතරයි ඉන්නේ මොකෙක්වත් ගන්නෙ නැහැ මම. වැඩකුත් නැහැ. එහෙම එහෙම අය ඉන්නෝ බෝධි පූජා වලට ආශිර්වාද පූජා වලට ඕන තරම් යන මිනිස්සු ඉන්නෝ. එහෙම ගොල්ලෝ වැඩකුත් නැහැ. අමාරුවෙන් හරි මිටි ගහ ගහ හැරි මිටි ගහ ගහ හරි හැමින් යන කට්ටිය හොඳ වේගෙන් සිරීපාද නගින්න පුළුවන් අය ඉන්නෝ. එහෙම ශක්තිවන්තය නොවෙන්න පුළුවන්. මේගොල්ලෝ මට පේනවා බොහොම අඩි දෙකක් යනවා ආයි වාඩි වෙනවා ආයි අඩි දෙකක් යනවා ආයි වාඩි වෙනවා. ඒ වාඩි වෙවි යන්නේ ඈ බොහොම හැමින් යන්නේ. කමන්නේ මේ ප්‍රඥා හීන යුගයක් ධර්මේ හීන යුගයක් මේ යුගයේ විතරයි මේකත් ආයි මේ අවදි වෙලා තියෙන්නේ. මේ යුගෙන් ආයි මේ රැල්ල ආයි නැති වෙලා යනවා. නිවෙන එකක් නැහැ පහන කොහේ හරි තියේවි. හැබැයි මිනිස්සුන්ට හොයා ගන්න බැරි වෙලා යයි. දැන් තමන්ට තේරෙනවනේ තමන් තාම කොහේ හරි දික්ටි එක හිර වෙලා බලන්නේ කියලා. පුජ්‍යලයා බලන්නේ. පුජ්‍යලයා නිවන් දකින්න හදන්නේ. ඒ ප්‍රොබ්ලම් එක තියෙන හැම කෙනා ළඟම. මොලේ කොහේ හරි අස්සක ඉඳගෙන කෙනා නිවන් දකින්නේ මේ මම නිවන් දකින්න ඕන මම නිවන් දකින්න ඕන කියන සංඥාව යන්නේ හැමතැනම. එයාව ගෙවිලා යනකම් එහෙම නැත්නම් දිය වෙලා යනකම් එහෙම නැත්නම් වාෂ්ප වෙලා යනකම්ම ඉතින් දුවන්න කරන්න දෙයක් නැහැ. වැඩේ තේරෙනකම් දුවන්න බෑ. නුවන කියන්නේ සබන් කෑල්ලක් වගේ කියලා හිතාගන්න. ඕක පාවිච්චි කරන තරමට ගෙවිල යනවා. ගෙවිල ගියාට පස්සේ තමයි ප්‍රඥා විමුක්තිය එන්නේ. තේරුණා නේද? දැන් මේ නිවනට ওই නුවන දාන්න කමන්නේ. දාලා පුළුවන් තරම් ඒකෙම දුවවන්න. දුවනකොට ඕක ගෙවිල යනවා. ටයරුත් ගෙවෙනවනේ. දුවන තරමට ගෙවෙනවා. ඕක දුවන්නේ නැතුව හිටියාම නේ ගෙවෙන්නේ නැත්තේ. ඈ දෛනිකවම දුවන්නකො බලන්න මාස දෙකකින් දාන්න වෙන ටයර්. නැත්නම් අවුරුදු ගානක් දුවනවා. ඒ නිසා මේ දැන් සමහර රටවල් වල තියෙන දිගු පාරවල් මේ පාරේ මෙතෙන්ද ටයර් සෙට් එක දැම්මා මේ පාරේ කෙළවරේදී අලුත් ටයර් සෙට් එකක් දානවා ටයර් එක ගෙවිලා. එහෙම පාරවල් නැති එක හොඳයි මේනේ. ඇමරිකාව වගේ එහෙම පාරවල් තියෙනවලු. දැන් දැම්මම ආයේ යන තැනින් කෙළවරින් ආයෙ ටයර් සෙට් එකක් දාගෙන යනවා. ඉතින් මේ නෝන කියන්නේ එහෙම ගෙවා දවන්න පුළුවන් එක. එතකොට අපරාධනේ අපේ ආද නෝන නැති වෙනවනේ. නෝන තමයි අපිව කාලා තියෙන්නේ. ඇයි? තියෙන්නේ හොඳ නෝනක් නෙමෙයිනේ. තියෙන්නේ නිකම් මේ ලෞකික ලෝකයෙන් ගත්ත මේ නොමග ගියපු නෝනක්. දැන් මේ මිනිසුන් දෙන්න හොඳ නුවණක්ද තියෙන්නේ? හොඳ සිහියක්ද තියෙන්නේ? හොඳ සමාධියක්ද තියෙන්නේ? හොඳ දිට්ඨියක්ද තියෙන්නේ? හොඳ සංකල්පද තියෙන්නේ? හොඳ වචනද තියෙන්නේ? නෑ. රහතන් වහන්සේලා ඒ වඩිනවා නම් මේ පිස්සු ගොඩක් මැදින් සද්ද නැතුව වඩිනවා වගේ උන්වහන්සේලා වැඩම කරනවා. අපි පිස්සන්ට බණ කියන්න කියලා බැනුනහ. දොස්සහන කරන්න දෙන්නේ. එගේ අමාරුවනේ. බුදුම ඇගේ අමාරුවක ඉතින් බලන්න ඉතින් ලොකුම ඇගේ අමාරුව තිබිලා තියෙන බුදුහාමුදුරන්ට අර ගාල වේල පැත්තකට වෙලා සනීපේ ගිහින් තිබ්බා. බත් තනම ගිහිල්ලා ගුටි කකා ඈ ගල් පෙරලද්දී කටු දාද්දී ලිං වහද්දී ගෙවල් වලින් එලවද්දී ගම් වලින් එලවද්දී ගල් වලින් ගහලා තියෙනවනේ. ආනන්ද අමුදුර කියනවා අනේ ගුටි ගන්න බෑ අපි යම් වෙන පහට අරේ. ආනන්ද එහෙත් අපිට ගැහුවෝ අපි වෙන කොහට හරි. එතකොට ඉවරයක් නැහැනේ ආනන්ද. ඔය ගුටි කාගෙන යන් අපි ඉස්සරහට. පාරේ යද්දි ගල් ගෙඩි වලින් ගහද්දි උන්වහන්සේ වැඩම කළා. කොහොම මිනිස්සුද ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අමුතු දේවල් නැහැ. නගරයේ ආදර්ශයට ගන්න මිනිස්සෙකුත් නැහැ. ලොකු හාමුදුරු ළඟ මහා ව්‍යාපාරිකයෝ ඇවිල්ලා අඬන විදිය ප්‍රශ්න කියන විදිය දැක්කහම අනේ මං අර බැලික් මුදලාලි වගේ වෙන්නද? අර සුපර් මාකට් අයිතිකාරයා වෙන්නද? අර හෝටල් අයිතිකාරයා වෙන්නද? නෑ උන්ටත් ප්‍රශ්න. උණු දුක්වල, ගැහැටවල, පීඩාවල. ඒකට කිසිම ආදර්ශයක් නෑ ලෝකෙන් ගන්න. ධම්මං විනා නැත සුඛානත්ත ධර්මේ.
අද දින ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය සීතාල්විස් පින්වත් මහත්මිය විසින්. අරමුණ බවට පත්වන්නේ මීට වසර 4කට පෙර ආතුව අපාතරයෙන් සම්බු ගන්නට යෙදුණු ඒ සීතාල්විස් මහත්මියගේ ආදරණීය මෑණියන් වන ඇන්සි ගුණවර්ධන මාතාවගේ සසර ගමන සුවපත් වේවා. සසර යහපත් උප්පත්ති භාවන් ලබත්වා. කල්යාණ මිත්‍රයසුර ලැබෙත්වා. සැපයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා, උපකාරක උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අභහ ප්‍රාප්ත වන්නට යෙදුණු එතුමියගේ පියාණන් වහන්සේ ඇතුළු දෙපාර්ශවයේම ඥාති මිත්‍ර අය යම්තාක් පින් බලාපොරොත්තු වේද ඒ හැම දෙනාද දෙක සතුටු වෙත්වා. මේ පින් අනුමෝදන්ව සැපතෙන් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින එතුමියගේ පුතුණුවන් වන උදේෂ පත්නික පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල ප්‍රාප්ත කර ගැනීමට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුතුණුවන්ට තුරුණුවන්ගේ ආශිර්වාදය නිතින් සද්ධර්ම ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කිරීමටත්, ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සාසනික වැඩ කටයුතු සිදු කර ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදයත් ප්‍රාර්ථනා කර තිබෙනවා. බොහොම පිං. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්ම අවබෝධයත් වැඩ වඩාත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ වෛද්‍ය සීතාල්විස් මැතිණිය එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙස මිෂ්ඨ සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.